මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්මක ශීලය සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තෘතියံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, තတိယံපි සංඝං සරණං ගච්ඡාමි, සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, හිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි, නිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තම්මං, සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නාන්ත ලික්ඛේන සමුද්දේ මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස, න විජ්ජති සෝ ජගති පදේසෝ යත්ථඨිතං නප්පසහේත මච්චුති. සදේවත් පින්නතුනි, ජීවත් වන හැම සත්වයෙකු තුළම නිරන්තරයෙන් මරණ භය පවතිනවා. මරණයෙන් බේරී එක දවසක් හෝ ජීවත් වෙන්න මිනිසයා නොදරන උත්සාහයක් නොයොදෙන උපක්‍රමයක් නැහැ. එහෙම නමුත් යම්කිසි බරපතල කර්මයක් අනුව අනිවාර්ය වශයෙන් මරණය ඉදිරිපත් වුණ අවස්ථාවේදී ඒ හැම ප්‍රයත්නයක්ම උපක්‍රමයක්ම නිෂ්ඵල වෙනවා. ඒ ධර්මතාව පෙන්නුම් කරන ගාථාවකුත් කථාන්තරයකුත් ආශ්‍රයෙනුයි අද ධර්ම දේශනාව පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේ කපිල වස්තුපුරේ නිග්‍රෝධාරාමයේ වැඩවාසය කරන අවස්ථාවේදී සුපබුද්ධ ශාක්‍ය අරමුණු කරගෙනයි මේ අපි මාතෘකා කළ ගාථාව වදාළේ. ඒ සුපබුද්ධ ශාක්‍ය කියලා කියන්නේ පින්වතුනි බුදුපියාණන් වහන්සේගේම මාමණ්ඩි යශෝධරා දේවියගේ පියා, ඒ වගේම දේවදත්ත ස්ථවිරන්ගේ පියා. එම මාමණ්ඩි වුණාට නමුදු මේ බෑනා එක්ක තද බල වෛරයක් ඇති කරගෙන තිබුණා. මගේ දුව අතහැරලා දාලා අබිනික්මන් කළාය, මගේ පුතා පැවිදි කරලා වෛරකාරයෙක් කරගත්තයි කියලා. මේ ඇති කරගත්තු වෛරය නිසා එක දවසක් දා මේ සුපබුද්ධ ශාක්‍ය කල්පනා කළා, බුදුරජාණන් වහන්සේට පිණ්ඩපාතේ වඩින්න මම ඉඩ දෙන්නේ නැහැ කියලා ඒ යම්කිසි ස්ථානයකින් එහෙම බුදු පියාණන් වහන්සේට ඒ දාණයට ආරාධනා කරලා තිබුණා නම් ඒ යන වැඩම කරන පාරේ මේ සුපබුද්ධ මත්පැන් සාදයක් පවත්වන්න පටන් ගත්තා. කොටින්ම කියතොත් පිරිසත් එකතු කරගෙන මත්පැන් බොන්න පටන් ගත්ත පාරේ මැද. ඉතින් බුදු පියාණන් වහන්සේ අංගියා වහන්සේලා එක්ක වැඩම කරනකොට පිණ්ඩපාත වෙලාවේදී මිනිසුන් ඇවිල්ලා කිව්වා මෙන්න මේ භාග්‍යවතුන් වහන්සේ වඩිනවා කියලා. වෙන පාරකින් යන්න කියන්න මම තමයි වැඩිමහලා කියලා ඉඩ දුන්නේ නැහැ පාර කීප සැරයක් මාර මිනිසෙන් කිව්ව නමුත් බුදු පියාණන් වහන්සේ ඉතින් ආපහු හැරුණා. එතකොට මේ සුපබුද්ධ ශාක්‍යත් ඔත්තුකාරයේ කියවුවා බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ කියලා අහගෙන ඉන්න කියලා. බුදුරජාණන් වහන්සේ සිනහවක් පහල කළා. සිරිත් වශයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා මේ මොකද භාග්‍යතුන් වහන්සේට මේ සිනහය පහල කරන්න හේතුව කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ වදාලා පේනව නේද මේ සුපබුද්ධ ශාක්‍ය මේ තරම් බරපතල කර්මයක් කරලා අදින් හත්වෙනි දවසේ ඒ ප්‍රාසාදයේ යටතට්ටුවේ පඩි පෙර ළඟදීම පොළව පලාගෙන අවීචයට නිරයට යනවා කියලා. ඒක අහගෙන ගිහිල්ලා අර ඔත්තුකාරයා සුපබුද්ධ ශාක්‍යට කිව්වහම කල්පනා කළා දැන් හොඳයි ඒක එහෙම වුණත් මම එතෙන්දි මේක වෙන්න ඉඩ දෙන්නේ නැහැ. බුදු රජාණන් වහන්සේට බොරු කිව්වා කියලා චෝදනාවක් ඇති කරන්න විදියට මම ක්‍රියා කරන්න ඕන කියලා කල්පනා කරලා හත් බුමු ඒ තට්ටු හතක් තියෙන ඒ ප්‍රාසාදයේ උඩම තට්ටුවට ආහාර පාන ආදිය ගෙනත් තියාගෙන ඒ හත් දවසම උඩ තට්ටුවේ ගත කරන්න විධි විධාන යොදාගත්තා. පඩි පෙළවල් ලහක් කරලා ඒ හැම තට්ටුවක් ළඟම දොරවලුත් වහලා දොරවල් ළඟ හිටෙව්වා මුරබටයින්. මට වැරදිලවත් පහතට යන්න මම වහලට යන්න සූදානම් වුණොත් ඒක වළක්වන්න කියලා. මේ විධි විධාන ගැන බුදු පියාණන් වහන්සේට අහන්න ලැබුණාම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා සුපබුද්ධ ශාක්‍ය ප්‍රාසාදයේ උඩු මහල් තලයේ තියා අහසට පැන නැංගත් නැවක නැගලා මූදෙට ගියත් පර්වතයන් අතරට ගිහිල්ලා හිටියත් මේක සිය සිදුවීම එහෙම සිදුවෙනවා කියලා ඒ අදහස දෙමින් තමයි අර අපි මාතෘකා කළ ගාථාවේ අවස්ථාවේ සංඝයා වහන්සේලාට වදාළේ. ඒ කියන්නේ න අන්තලික්ඛේ න සමුද්ද මජ්ජේ න පබ්බතාණං විවරං පවිස්ස න විජ්ජති සෝ ජගති පදේසෝ යත්ථට්ඨිතං නප්පසහේත මච්චු. අහසෙහි හෝ මුහුද මැද හෝ පර්වතයන් අතරට ඇතුල් වී හෝ යම් තැනක සිටියේ මායයා යට නොකරයිද එබඳු තැනක් මේ ලෝකෙහි නම් නැත කියලා බුදු පියාණන් වහන්සේ එක ස්ථිර වශයෙන්ම නියත වශයෙන්ම ප්‍රකාශ කළා. ඉතින් අර සුපබුද්ධ ශාක්‍යත් හත් දවස ගෙවුණු තැන හරියටම ඒ බුදු පියාණන් වහන්සේ අර යම් අවස්ථාවක පිණ්ඩපාතයේ වඩිනකොට ඒ ශාක්‍යා ඒ පහර අවහිර කළාද හරියටම ඒ වේලාවට සුපබුද්ධ ශාක්‍යයාගේ මඟුල් අශ්වයා මංගල අශ්වය කියලා කියන්නේ පාවිච්චි කරන අශ්වයයි යටතට්ටුවේ හිටි ගමන්ම කුලප්පු වෙලා එහාට මේ බිත්තිවලට ගහන්න පටන් ගත්තා. මේ සද්ද ඇහිලා සුපබුද්ධ ශාක්‍යයා අහල බැලුවා මොකද මේ කලබලේ කියලා ඇහුවාම මේ අශ්වයා කුලප්පු වෙලයි කිව්වා. ඒ අශ්වයා සුපබුද්ධ ශාක්‍යයාට විතරයි හිලෑ වෙන්නේ. ඉතින් ඒක නිසා හිතුණා ගිහිල්ලා ඒ අශ්වයා දමනය කරන්න ඕන කියලා. දොර ළඟට යනකොට දොර ඉබේටම විවෘත වුණා. ඊළඟට අර මුරකාරයාත් ඒ පැත්තෙම තල්ලු කරලා ඊළඟට කියවෙනවා එතන හරියට අර පඩි පෙළවලු තහක් කරලා සමාහිත එහාට මෙහාට තල්ලු කරලා වෙන්නේ නැති එක තියන්න ඇත්තේ. නමුත් වෙලාවට ඒකත් කිට්ටු වුණා කියලා කියනවා යම් කිසි ධර්මතාවක් නිසා, අර කර්මයේ විපාක දෙන්න ඕන නිසා. ඉතින් ওই විදිහට තට්ටු හතෙම පහලට තල්ලුවේගෙන ගිහිල්ලා හරියටම ඒ උදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයටම පඩි පෙළ කෙළවරට එනකොට, මේ මුලට එනකොට එතෙන්දීම පොළොව විවර වෙලා කියට ගියා කියලා එහෙම ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් අර බුදු පියාණන් වහන්සේ ගාථාව වදාළ අවස්ථාවෙත් ඒ කාරණේ ආශ්‍රයෙන් බොහෝ දෙනා ධර්ම අවබෝධය කළා. නමුත් මෙන්න මේ සිද්ධිය ඇතැම් විට මේ කාලයේ කෙනෙක් සැක කරන්නත් පුළුවන්. අපිට මේ සිද්ධිය තුලින් ධර්ම කතාව තුලින් බැලුව බැලමට අපිට හිතා ගන්න තියෙන්නේ බුදු පියාණන් වහන්සේට මඟ ඇවුල වූ ඒ ශාක්‍යයා ඒක තුලින් නිවන වෙනුවට නිරේත මාර්ගය පාදාගත්තු බවයි. එතකොට බුදු පියාණන් වහන්සේ පිහිට කරගෙන අනිත් නිවනට මාර්ගය පාදා ගන්න අතර මේ පාපකාරී සුපබුද්ධ ශාක්‍යයා නිරේත මාර්ගය පාදාගත්ත බුදු පියාණන් වහන්සේට පින්ඳ පාත යාමට නොදීමෙන් ආරෝපවාදී කර්මය කියන ඉතාම බරපතල කර්මයක් හැටියට දක්වන බුදු පියාණන් වහන්සේට නිග්‍රහ කිරීම බුදුපසේ බුදුරහතන් වහන්සේලාට ආදීන ආර්යයන් වහන්සේලාට ඒවයි බරපතල විපාක තියෙන බවක් දැක්වෙනවා. විශේෂයෙන්ම දැන් මෙතන මේ නිරයට ගිය කතාව ඇතම් කෙනෙක් සමහරට විශ්වාස නොකරන්න පුළුවන්. මේ ධර්ම සාහිත්‍යයේ කොතෙකුත් දෙව්ලෝ බඹලෝ ගැන සඳහන් වෙනවා. දිව්‍ය ලෝක බඹලෝ බ්‍රහ්ම ලෝකවල තියෙන සැප සම්පත් ගැන සඳහන් වෙනවා. දිව්‍යමය සලු, දිව්‍ය ආහාර, දිව්‍ය විමාන ඕවා ගැන අපි බොහොම සතුටෙන් කියවනවා. ඒවා ගැන විශ්වාස කරත් බොහොම දෙනා විශ්වාස කරන්න අකමැති. විශේෂයෙන්ම මේ යුගයේ මේ යම ලෝකයක් මේ නිරයක් ආදිය ගැන ඒවා කියන විස්තර ගැන ඒවා බොහොම අහන්නවත් කැමති නැහැ. නමුත් බොහෝ දිනට අයිති නම් එතන. නමුත් අපේ මේ ධර්ම සාහිත්‍යයේ තිබෙන ඒ ධර්ම කතාවල් වල ආශ්‍රයෙන් නිරය තියෙන දුක් ස්වභාවය ගැන බුදු පියාණන් වහන්සේ වදාළ කාරණා කීපයක් අපි ඊළඟට මතු කරන්න බලාපොරොත්තු වෙනවා. එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ වදාළ සංඝයා වහන්සේලාට මහණෙනි ඒකාන්තයෙන්ම අනිෂ්ට වූ දුක් සහිත වූ අමනාප වූ තැනක් ගැන කියනවා නම් කියන්න වෙන්නේ නිරය ගැනයි. කොයිතරම් මේ නිරේ දුක් ස්වභාවයද කියතොත් ඊට දෙන්න උපමාවක් දීමත් අමාරුයි කියලා බුදු පියාණන් වහන්සේ වදාළා. එතකොට එක්තරා භික්ෂුවක් අහනවා ඒ වුණත් භාග්‍යතුන් වහන්සේ උපමාවක් දෙන්න පුළුවන්ද කියලා. හොඳයි එහෙනම් මම උපමාවක් දෙන්නම් කියනවා. ඔන්න දෙන උපමාව මහණෙනි යම්කිසි අපරාධකාරයෙක් අරගෙන එනවා රජු ඉදිරියට. රජු වදකෙයින්ට කියනවා මේ මිනිහයා ගෙනහිල්ලා උදේවරුේ අඩ යටි පාරවල් 100ක් දෙන්න කියලා. අඩ යටි 100කින් මේ පුද්ගලයාට අනින්න උදේවරුේ. ඔන්න ඉතින් ඒක ඇනලා ඉවර වෙලා ආවම ඒ මිනිහයා තාම ජීවත් වෙනවද? ඔව් කියනවා. එසේ ස්වාමීන් කියනවා. එහෙනම් දවල්ටත් ඒ විදිහටම අඩ යටි පාරවල් 100ක් දෙන්න කියනවා. ඒත් තාම ජීවත් වෙනව නම් ඉහළ කිව්වට පස්සේ ඊළඟට කවස්වරුවටත් ඒ විදිහටම අඩ යටි පාරවල් 100ක් දෙනවා. මහණෙනි මේ අඩ යටි පහරවල් 300ක් ලබන මේ මිනිසයා දුකක් දුම්නසක් නිදිනවද කියලා ඇහුවාම එසේ ස්වාමීනි අඩ යටි පහරවල් 300 ගැන අමුතුවෙන් කියන්න ඕනද? එක අඩ යටි පහරක් වුණත් කෙනෙකුට බොහොම දුක් දෙන එකක්. එතකොට බුදු පියාණන් වහන්සේ එක්කම පොඩි ගල් කැටයක් අල්ලට අරගෙන මේ ගල් කැටයේද වැඩිය ලොකු හිමාලය මහා පර්වතයද? ස්වාමීනි මේ ගල් කැටය ඊටාම පොඩි හිමාලය පර්වතයක සමාන කරන්නවත් බෑ, ඒ තරම් විශාලයි. එතකොට කියනවා බුදු පියාණන් වහන්සේ අන්න ඒ වගේම මහණෙනි මේ අර පුරුෂයා අඩ යටි පහරවල් 300කින් ලබන දුක අන්න අර මේ අතේ තියෙන ගල් කැටේ වගේ නිරයේ තියෙන දුක හිමාලය පර්වතයේ වගේ මහා විශාල දුකක් කියලා ඒ විදිහට එතෙන්දී ප්‍රකාශ කරනවා. තවත් ඒකට අදාළ ධර්ම කොටස් තිබෙනවා. එක තැනක කියන බුදු පියාණන් වහන්සේ ඒ නිරයේ තියෙන දුක් ස්වභාවය පියවරෙන් පියවරට වගේ දක්වනවා. නිරේ වැටුණු කෙනෙක් දැන් ඔය යමපල්ලන් ගැන කියනවා පාප කර්මයන් විපාක දෙන්න සූදානම් වෙලා ඉන්න නිරි සතුන්ට ඒ විපාක දීමට උපකාර කරන ඒ යමපල්ලන් ගැන කියවෙනවා එතන. මේ නිරේට වැටුණු කෙනෙකුගේ අත්වලට අත් දෙකටත් පා දෙකටත් රත්තුණු යකඩවුල් අනිනවා. ඒ වගේම පපුවටත් අනිනවා. ඒකට කියන්නේ පංචවිධ බන්ධන. පස් තැනකින්ම රත්තුණු යකඩ උල් වලින් අනිනවා. ඒ විදිහේ දුකක්, ඒ විදිහේ දඬුවමක් ගැන කියවෙනවා. ඊළඟට ඒ වගේම කියවෙනවා යමපල්ලන් නිරයට වැටිච්ච සත්වයෙක්, නිරයට වැටිච්ච කෙනෙක් ආංශිකරවලා, බාවලා, කෙටේරියකින් අසිනවා. එතන කියවෙනවා ඒ කොයිතරම් ඒ අපිට හිතාගන්නත් බැරි තරම් දුක් ලැබුණත් කර්මය ගෙවෙන තාක් ඒ තැනත්තා මැරෙන්නේ නැත. නිඳවනවා. අපිට නම් හිතාගන්නත් බැහැ අර පොඩි පහරක් ලැබෙනකොට කෙනෙකුගේ ජීවිතය නැති වෙනවා කියලා. නමුත් මෙතන කියනවා කර්ම ශක්තිය තුලින් අරක විඳවන්න ඕන නිසා කර්ම ශක්තිය විපාක නොදී නැති වෙන්නේ නැහැ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. එතකොට මේ කර්මය විපාක දෙන ක්‍රමයක් මෙතන මේ දක්වලා තියෙන්නේ. ඊළඟට ඒ මරුණත් ආයිත් ශරීර මතු වෙනවා. ওই යක්ෂ ලෝකවල, ප්‍රේත ලෝක, නිරය ආදී තැන්වල අපිට හිතාගන්නත් බැරි අන්දමේ මේ ධාතු හතර සූදානම් වෙලා ඉන්නේ කර්ම වේගය ගෙවා දාන්නයි. කර්ම ශක්තියින් ගෙවා දැමීමටයි මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර සූදානම් වෙලා ඉන්නේ. හිතාගන්නත් බැරි සූදුබාන්දමට අර ඕපපාතික කියන ඉබේ පහළ වෙන ශරීර කර්මානුරූප පහළ වෙනවා. අර වින්දනය ලැබුවට පස්සේ ඊළඟට මැරිලා යනවා. ආයිත් උපදිනවා. ආයිත් ශරීර පහළ වෙනවා. ඔන්න ඔය විදිහට. එතකොට අර විදිහට බාවලා කෙටේරියකින් අසිනවා කියලා කියනවා. ඊළඟට ඒ වගේම වෑයකින් අසිනවා යමපල්ලන්. ඊළඟට දක්වනවා රතයක බැඳලා රතයක යොදලා රත්තුණු යකඩ පොළවක ඒ අතට මේ අතට ඇවිද්දවනවා. ඊළඟට ඒ වගේම දක්වනවා රතයක යොදලා එහෙම කරනවා. ඊළඟට ලෝහ භාජනයක දමනවා. ගිනිගෙන දිලින ලෝහ භාජනයක ඒ කැකෑරෙන ලෝහ භාජනයක දමනවා. ඒකේ උඩට පහළට යනවා මේ නිරි සතා දැවෙමින්. නමුත් මැරෙන්නේ නැහැ එකපාරට. ඒව විඳවනකම් උඩට පහළට දිගාතට ওই විදිහට යනවා. ඔන්න ওই විදිහට මේ নানা ආකාර ඒ පාප කර්ම වලට අනුව මේ නිරි සතුන් දුක් විඳින ආකාරය බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා. ওই විදිහට දුක් දීලා ඊළඟට මහා නිරයට වැටුනහම ඊටත් වඩා බරපතලයි. මහා නිරය ගැන සඳහන් වෙන්නේ අපිට හිතාගන්න බැරි තරම් මහ පුදුම විදිහේ ස්ථානයක් ඒක. යොදුන් 100ක් පමණ දිග ප්‍රමාණයක යකඩ ප්‍රාකාර වලින් වට කරලා තියෙන ඉහළටත් යකඩ පහළින් රත් වෙච්ච යකඩ පොළව කාමර වගේ බෙදලා තියෙනවා කියලා ඒ විදිහටයි දක්වන්නේ. ඒ නිරිසතා මේ කියාපු රත්තුණු යකඩ උඩ දැවෙනවා. නැගෙනහිර බිත්තියෙන් ගිනි සිලක් ඇවිල්ලා බටහිර බිත්තියේ වදිනවා. බටහිර බිත්තියෙන් ගිනි සිලක් ඇවිල්ලා නැගෙනහිර බිත්තියේ වදිනවා. දකුණු බිත්තියෙන් ගිනිසිලක් ඇවිල්ලා උතුරු බිත්තිය වදිනවා. උඩින් ගිනිසිලක් ඇවිල්ලා පහතට පොළවට වදිනවා. පොළොවෙන් ඉහළට ওই විදිහට හැම පැත්තෙන්ම ගිනිසිලි. ගිනිසිලු මැද මේ සත්වයා කර්මානුරූප අඩා දොඩා භයානක අන්දමේ දුක් විඳිමින් වැළපෙමින් මරණයටපත් වෙනවා. නැවතත් ජීවිතය නැවතත් උත්පත්තිය ලැබෙනවා. ওই විදිහට දීර්ඝ කාලයක් දුක් විඳින අතරේ හිටි ගමම්ම වගේ නැගෙනහිර පැත්තේ දොර ඇරෙනවා කියනවා. එතකොට ඒ පැත්තේ දුවල යනවා මේ සතා. මේ සතා බේරෙන්න හිතාගෙන ඒ දුවන අතරෙත් සම්මස්නහර ඒ හැම එකක්ම දැවෙනවා. ඊළඟට ඒ කිට්ටුවට එනකොට ආයි දොර වැහෙනවා. ඊළඟට මේ පැත්තේ දුවන බස්නහිර දොර එනවා. ওই විදිහට මහා පුදුම අන්දමේ දුක් සමූහයක් විඳිනවා. එතනින් ගිහිල්ලා ඊළඟට වැටෙනවා. එතන කියවෙනවා ගූත නරකය කියලා එකක්. ගූත නරකය කියලා කියන්නේ අසුචි පිරිච්ච අසුචි වලක් වගේ. ඒක ඇතුලේ ඉඳිකටු තුඩ වැනි කට ඇති ඒ ඉඳිකටු තුඩ වැනි පණුවන් අර නිරිසතාගේ සම්මස් නහර ඒවා ඇට නහර ඒවා විදිමින් ඇට මිදුළු කනවා කියලා කියවෙනවා. ඒ තරම් බරපතල දුක් විඳවනවා. ඊළඟට එතනින් ගිහිල්ලා උණු අලු නිරයක කුක්කුල නිරය කියලා කියනවා. ඔය විදිහට කුක්කුල නිරයේ වැටෙනවා. ඊළඟට එතනින් ගිහිල්ලා අන්තිමට එතන කියනවා දැන් ඔය මේ පින්නතුන් තහල ඇති කටු ඉඹුල් ගහ ගැන කියන එක. ඒ වගේ එතන කියන්නේ සිම්බලි වණය කියලා කියනවා. ඉඹුල් වණය. අඟල් 16ක් පමණ දිග ඇති කටු සහිත ඉඹුල් ගස්වල නංවනවා බස්වනවා මේ නිරිසතුන් අර යමපල්ලන් විසින්. ඊළඟට කියවෙනවා ඒ වගේම අසිපත්ත වණය කියලා. අසිපත්ත වණය කියලා කියන්නේ ඒ ගස් තියෙනවා ඒවයි කොළ හරියට කඩු වගේ. ඒවා වැටෙනවා. වැටෙනකොට අර නිරිසතුන්ගේ අර පෞකාරයන්ගේ ඒ අප්පා කැපෙනවා. නාහේ නාස්කන්නාදී අර වැටෙන කොළවලට කැපිලා යනවා. ඊළඟට වේතරණී කියලා ගඟක් ගැන කියවෙනවා. ගලාගෙන යන ගඟක් ඕකට වැටෙනවා. එතනියුත් ඒ ගං ඉවුරු වල දැලි පිහිටල වගේ තියුණු ඒ කැපෙන ආයුධ තියෙනවා. මේක ගසාගෙන යන අතර ඊළඟට නිරේපල්ලන් මේ නිරිසතුන් බිලි කොක්කකින් එළියට අරගෙන උඩට අරගෙන ඊළඟට එතන තමයි අර කියවෙන්නේ මොකද්ද නුඹට ඕනි කියලා අහුවාම බඩගිනි කිව්වහම අර ලෝහ ගුලි කටට දානවා. ඒවත් ඒ පුද්ගලයාගේ කටත් බඩත් දවාගෙන බඩවැලුත් අරගෙන අදෝ මාර්ගයෙන් පිට වෙනවා. ඊළඟට ඒ වගේම පිපාසය කිව්වහම එකට ලොහදිය කටේ වක් කරනවා. මේ තරම් කියන්නත් බැරි තරම් පුදුම විදිහේ දුක් වේදනා දෙන තැනක් හැටියට බුදු පියාණන් වහන්සේ ඒ සූත්‍රවල දක්වන්නේ. ඉතින් මහා නිරේත් අනිත් කියාපු නිර ඒ දුක් විඳි වේදනාවල් ගැන කියනකොට මහ පුදුම හිතෙන කෙනෙකුට, තවත් සමහර විට ඔය යක්ෂ ප්‍රේත ආදී ඒ ආත්ම භාව ගැන කියනකොටත් කියනවා යම් කිසි උකුස්සන් කවුඩන් වැනි සතුනුත් ඇවිල්ලා මේ නිර සතුන්ගේට අනිමින් මහ පුදුම විදිය වේදනා ගැන දෙනවා. ඔයිතිකොට ඒ නිරයේ විඳින්න වෙන වේදනා ගැන ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඊළඟට එක් අවස්ථාවක එක සූත්‍ර දේශනාවක සඳහන් වෙන නිරේ ආයුෂය පිළිබඳවත් ඒක සඳහන් වෙන්නේ කෝකාලික කියන සූත්‍රයේ. කෝකාලික කියලා කියන්නේ දේවදත්ත ස්ථවිරයන්ගේ ප්‍රධාන ශ්‍රාවකයා. ඒ ශ්‍රාවකයා සාරිපුත්‍ර මොග්ගල්ලාණන් කියන අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනා පිළිබඳව දැඩි වෛරයක් ඇති කරගෙන බුදු පියාණන් වහන්සේට ගතු කියන්න ගිහිල්ලා සාරිපුත්‍ර මොග්ගල්ලාණන් දෙනමම පාපී අදහස් ඇති පාපිෂ්ඨයි කියලා කිව්වහම බුදු පියාණන් වහන්සේ වදාලා නෑ නෑ කෝකාලික එහෙම කියන්න එපා අය අපේශලා නැවත නැවතත් එක තුන් වරක්ම කියලා වැඩි වෙලා ගියේ නෑ. ඒ කෝකාලික වික්ෂුවගේ ශරීරයේ අබෑට තරම් බිබිලි හැදිලා ඒවා මුං ඇට තරම් වෙලා කඩල ඇට තරම් වෙලා නෙල්ලි ගෙඩි තරම් වෙලා බෙලි ගෙඩි තරම් වෙලා විශාල අර විසප්පුවෙන් පටන් ගෙන මහා තුවාල බවට පත් වෙලා හැරව ලේ සැරව ගලලා එතනම ඊළඟට කළුරියා කළා කියලා කියනවා. ඒ කළුරිය කළ අවස්ථාවේදී මරුණ අවස්ථාවේදී සම්පති බ්‍රහ්මරාජයා බුදු පියාණන් වහන්සේට එදා රාත්‍රිය ඇවිල්ලා මේ කාරණේ ප්‍රකාශ කළා. කෝකාලික මේ මැරිලා ගිහිල්ලා පදුම නිරේ උපන්නා කියලා. ඉතින් ওই කාරණේ බුදු පියාණන් වහන්සේ පසු දවසේ සංඝයා වහන්සේලාට ප්‍රකාශ කළා. ඊයේ රාත්‍රියේ මෙන්න මෙහෙම සම්පති බ්‍රහ්මරාජයා ඇවිල්ලා මට කිව්වා කෝකාලික භික්ෂුව චාරිපුත්‍ර මොග්ගල්ලාණන් දෙනම පිළිබඳව සිත වෛරය ඇති කර ගැනීමේ අකුසලයේ පිට අවසානයේ ගිහිල්ලා පදුම නිරේ උපන්නා කියලා. එතකොට එක්තරා භික්ෂුවක් ඇසුවා ස්වාමීනි මේ පදුම නිරේ ආයුෂ ප්‍රමාණය කොයි තරම්ද කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ වදාලා මහණ පදුම නිරේ ආයුෂ ප්‍රමාණය මෙතෙක් තෙක් වර්ෂ 100 ගණනක් 100,000 ගණනක් කියලා එහෙම ප්‍රමාණ කරන්න බැරිය. උපමාවක්වත් දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. පුළුවන් කියලා උන් ඊළඟට බුදු පියාණන් වහන්සේ උපමාවක් දෙනවා. කොසල් රටේ ඒ දෙන ඒ කාලේ දකින්න ලැබෙන උපමාවක් වෙන්න ඇති. විශාල තල ප්‍රමාණයක් පුරවාගත්තු ගැලක යම්කිසි කෙනෙක් අවුරුදු 100කට වරක් තල ඇටයක් ඉවත් කරනවා. අර තල ගැල තල කරත්තය නිමාවටපත් වෙනවා ඉක්මන්. නමුත් අබ්බුද නිරය ඇහුවේ නම් පදුම නිරය ගැන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අබ්බුද නිරයේ ආයු ප්‍රමාණය ඊට වැඩි. එහෙම ප්‍රකාශ කළ බුදු පියාණන් වහන්සේ කියනවා අබ්බුද නිරයේ ඉඳලා ක්‍රමක්‍රමයෙන් විසිගුණය බැගින් ආයුෂ වැඩි වෙන නිරය සමූහයක නම් කියනවා අබ්බුද නිරබ්බුද අහා අටට ආදී වශයෙන් නම් වශයෙන් සඳහන් වෙනවා. අවසානයටයි පදුම නිරය කියවෙන්නේ. එතකොට අබ්බුද නිරයේත් අරතරම් දීර්ඝ කාලයක් ජීවත් වෙන්න වෙනවා නිරිසතාට. ඊළඟට පදුම නිරය ඒ කාලය පිළිබඳව කියන කොටත් හිතා ගන්න බැරි තරම් දීර්ඝ කාලයක්. ඔන්න ඒ නිරාදුකයි එතකොට බුදු පියාණන් වහන්සේ මේ සූත්‍ර වලින් දක්වන්නේ. මේවා දැන් මේ කාලේ ඇතම් කෙනෙක් උගතුන්නේම හිතන්න පුළුවන් පසු කාලයක එකතු කර දේවල්. එහෙම නැත්නම් අතීතයේ තියෙන මේ මිත්‍යා මත බුදු පියාණන් වහන්සේ ඉදිරියට ගත්තා කියලා. නමුත් අපිට කියන්න තියෙන්නේ දැන් කෙනෙක් විශ්වාස කරනවා නම් අර දිව්‍ය විමාන ගැන විමාන පහළ වීම කුසල් ශක්තියට අනුව ඒ සැප විඳීමට ගැළපෙන ආකාරයට ශරීර පහළ වීම ඒවා බොහෝ විට ඒවා ඇත්ත වශයෙන් අභිඥාලාභීන්ට ඒක විෂය වෙන්නේ. කවුරුත් අහලා තියෙනවා මසැස දිවැස පැනස කියලා ඇස් තුනක් තිබෙනවා මේ ශාසනීය ධර්මයේ සඳහන් වෙනවා. මාංශ චක්ෂුෂයෙන් මාංශ ඇහෙන් තමයි සාමාන්‍ය ලෝකයා දකින්නේ. වෙන උපකරණ උපකාර කරගත්තත් ඒ මාංශ ඇහ විතරයි එතෙන්දි ක්‍රියාත්මක වෙන්නේ. දිවැස ඇති කරගන්න නම් නියමාකාරයෙන් ඇති කරගන්න නම් ඒකට අර ධ්‍යාන වඩන්න ඕන. ඊළඟට ප්‍රඥා චක්ෂුසය කියලා කියන්නේ ඊටත් වඩා ගැඹුරු අර මේකේ යථා තත්ත්වය ප්‍රතිපටිච්ච සමුප්පාද ධර්මතාව පෙන්වු කරලා නිවන් ලබා දෙන ඇසයි. ඒක බුදු පියාණන් වහන්සේ කෙනෙක් පමණමයි මේ පැනස පිළිබඳව ප්‍රඥා චක්ෂුසය මතු කරලා දෙන්නේ. නමුත් දිවි චක්ෂුසය මතු කරගත්ත යෝගීන් බුද්ධ කාලයට කලිනුත් හිටියා. ඒ ධර්මයේම සඳහන් වෙන බුදු පියාණන් වහන්සේගේ වචනේ හැටියට අතීත ජාති 100,000 ගණන් ලක්ෂ ගණන් ඈතට පෙනෙන යෝගීන් හිටියා කියලා. ඒ වගේම අභිඥාලාභීන් හසින් යන්න පුළුවන් ආ හිටියා. ඒක අභිඥාලාභීන් අර කාරණා දැකලා තියෙනවා. දිවි ලෝක, බ්‍රහ්ම ලෝක, අපායේ තියෙන මේ දුක් ස්වභාවයම. ඒක බුදු පියාණන් වහන්සේ මේක අර අතීතයේ තියෙන නිසාම මේ පොත්වලට ඇතුල් කළා නෙවෙයි. ඒ අයටත් පෙනුණා ඒ යම් කිසි ප්‍රමාණයකට පිරිසිදුවම පෙනුනේ නැහැ. බුදු පියාණන් වහන්සේගේ දිවැස ගැන කියනකොට ඊටාත්ම පිරිසිදු වූ දිව්‍ය චක්ෂුෂයක් ගැන බුදු පියාණන් වහන්සේ පිළිබඳව සඳහන් වෙන්නේ. එතන පිරිසිදු වීම කියලා කියන්නේ අන්න අර දිව්‍ය ලෝක ආදී උත්පත්තියට ලබා දුන්නු කර්ම පිරිසිදුව පෙනෙනවා. ඒ වගේම ඒකට හේතු වුණු මෙතන ආත්මයක් නැත, මේ කර්ම වේගය තුලින්මයි මේවා මතුවෙන්නේ කියන එක බුදු පියාණන් වහන්සේට ප්‍රත්‍යක්ෂ වුණා. නමුත් අර අනිත් අවිඥාලාභින් ඇතැම් අය හිතාගත්තා මේක මවන කෙනෙක් ඉන්න ඕන. දැන් ඕපපාතික ශරීරයක් මැව්වහම එක්ක බ්‍රහ්මයා හරි කවුරු හරි වෙන්නේ නැති මේක මවන්නේ නැත්තේ කියලා. එහෙම නැත්නම් ඔය අපායේ දුක් දීම ආදිය ගැන මේක කවුරු හරි සර්ව බලධාරී කෙනෙක් පණවුව නිසා මේක වෙන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ ඔක්කොම කර්මයෙන් සිද්ධ වෙන්නේ, කර්මානුරූපව. අපිට එච්චර සාමාන්‍ය ජීවිතයේ කෙනෙකුට දකින්න පුළුවන් දර්ශනයක් තමයි ඔය දැන් පහනකට මෙරු පණිනවා. මෙරු ඒ වගේ වෙන පළඟෙටියන් පණිනවා. උන්ට පේනවා අර තමන්ගේ සගයන් මැරෙනවා. ඒත් පණිනවා. ගින්නට පණිනවා. ඔන්න ඔය විදිහට මේ කර්ම වේග ගෙවා දාන ශක්තියින් ක්‍රියාත්මක වෙනවා. සජීව අජීව වස්තු දෙකෙන්ම. දැන් අර කතාවේ කියුනේ අශ්වයා කුලප්පු වුණේ මොකද? අශ්වයාගේ කුලප්පුවට හේතුව අර සුප්පබුද්ධගේ ඒ ඇතිවෙච්ච අකුසලයේ මේ විපාකයක් හැටියෙ. ඒ අකුසලයේම ක්‍රියාත්මක වීමක්. අශ්වයා තුලින් ක්‍රියාත්මක වුණු ඒ කර්ම ක්‍රියාදාමය තමයි අන්තිමට සුප්පබුද්ධ ශාක්‍ය ඇදගෙන ආවේ පහළට. අන්න මේ විදිහට අපිට හිතන්නත් බැරි ආකාරයට දැන් ඔය මේ කාලේ වුණත් බොහෝ විට මනුෂ්‍ය ලෝකයේ පවා හදිසි අනුතුරු කියලා හිතන දේවල් ඒවායේ බාහිරව පෙනෙන හේතු සාධක ටික විතරයි අපි ලොකුවට ගන්න. යටින් තියෙන්න පුළුවන් ඒකට අදාළ පුද්ගලයින්ගේ කර්ම වේග. ඒවාට ඇදිලා යනවා. වෙන පහරක් හරි ගහලා ඒ කර්මය විපාක වෙන විදිහට මේ ධාතු හතර සූදානම් වෙලා ඉන්නවා. මේ අපේ සිතෙන් නැති කරගන්න කර්ම ශක්තිය ඵල ගන්වන්න. කර්මයක් විපාකයක් කියලා කියන්නේ. විපාකය කියලා කියන්නේ පැසීම. ඉතින් කර්මය තුල දැන් අර ශාක්‍ය කළ කර්මය හත් දවසක් තිස්සේ පැසුණා. එතන අර හිතා ගන්න පුළුවන් කාරණයක් තමයි බුදු පියාණන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩි වෙලාවට ඒ මොහොතේම තමයි අර අසු යකුලප්පු වෙලා අර ක්‍රියාදාමය ආරම්භ වුණේ. මේ සිත තුල ක්‍රියා කරන එක්තරා කර්ම චක්‍රයක් තිබෙනවා. මේ විඥාණය තුලින් ඒ කර්ම චක්‍රය බොහෝ අවස්ථාවල හත් දවස් ඒ විදිහට චක්‍රයක් කරකැවෙනවා. ඒක ඒ කර්මය හරියට පැසුණු අවස්ථාව. බුදු පියාණන් වහන්සේගේ ශාපයක් නිසාවත් නෙවෙයි මේක සිද්ධ වුණේ. බුදු පියාණන් වහන්සේට පෙනුණා. ඒකල බරපතල කර්මය හත් දවසක් තුල පැසිලා මේ විදිහට විපාක දෙනවා කියලා. උන්වහන්සේ ඒක අනාගත වාක්‍යයක් ඇතුළත් ප්‍රකාශ කළා පමණයි. නැතු ඒක ශාපයක් කළාවත් නෙවෙයි. ඒ විදිහටම මේ අර නිරාසතුන් පිළිබඳවත් අපිට හිතා ගන්න තියෙන්නේ. ඒකමයි මේ අපි බුදු පියාණන් වහන්සේ නිතරමතු කළ දෙන ආකාරයට සතුන් මැරීම, හොරකම් කිරීම ආදී අකුසල කර්ම නොකළ යුතු බව දක්වන්නේ මේ විපාක ඒ කර්මය තුලම තිබෙන විපාක දීමේ ශක්තිය. ඒක මෙලොව පමණක් නෙවෙයි. දැන් සාමාන්‍ය ලෝකයා මෙලොව මසසට ගොදුරු වෙන ටික පමණයි ලෝකයේ හැටියට සලකන්නේ, විශ්වයේ හැටියට සලකන්නේ. මෙතෙන්ට පේන ඒ ග්‍රහලෝක ටික ඕක විතරයි ලෝකයේ හැටියට සලකන්නේ. දැන් ඒක මිත්‍යා බව ඒ ඇටම ටික ටික තේරීගෙන යනවා. නමුත් බුද්ධ ඥාණයට විශේෂ වුණා අනන්ත ප්‍රමාණ මේ ලෝක ධාතුන් තිබෙනවා. ඊළඟට මේක ඒක ඊටත් වඩා ගැඹුරු දෙය තමයි මේ කර්මය පිළිබඳ ධර්මතාව. මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා කියපු තැන ඒ මනසට මුල් තැන දීලා තියෙන බුදු පියාණන් වහන්සේ. මනසයි පෙරටු වෙන්නේ, මනසයි ශ්‍රේෂ්ඨ. මනෝමයා කියන වචනය ගැනත් අපි හිතන්න ඕන. මනෝමයා මනසින්ම මේවා මැවිලා තියෙනවා. දැන් අතීතයේ ඔය සංස්කාර කියන වචනය තෝරනකොට ඒ සංස්කාරය කියන වචනේ සකස් කිරීම කියන අර්ථය වගේ දෙන්නේ. ඊට වඩා ගැඹුරු දෙයක් තියෙන කර්මයට ආශ්‍රිතව මේ අපේ චේතනා ශක්තිය තුලින් ජනිත කරන, ජනනය කරන යම් කිසි ශක්තියක් බලයක් අපි එහෙම කියමු. එතකොට ඒක අතීතයේ සමහර විට සිත්තරුන් පවා කුඹලෙකුගේ පින්තූරයකින් ඒක දැක්වුවේ. මොකද අර කලයක් තනන්නත් කලයට කලින් ඒක හිතවිල්ලක් එන්නේ. හිතවිල්ලට අනුවයි කලය සකස් වෙන්නේ. ඒ වගේම මෙන්න මේ කර්මය තියෙනවා යම් කිසි ශක්තියක් අර ධාතුන් හතර ඒ අනුව සකස් කරවන. ඒ සකස් කිරීම තවත් යම් යම් දේවල් උපකාර කරගෙනයි කරන්නේ. ඉතින් අර මිනිස්සු ලෝකයේ කරන දේවල් නම් ඒකට සමහර විට අනිත් උපකරණ නොයෙකුත් දේවල් නිෂ්පාදනය කිරීමේදී ඒවා උපකාර කරගෙන කරන්නේ. ඒ ටික විතරයි අපි නිර්මාණ හැටියට සැලකන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වනවා මෙන්න මේ ඕපපාතික සත්වයින් පිළිබඳව ඉබේම පහළ වෙන ශරීර ඉබේම කියලා කියන්නේ කිව්වට මොකද ඒක යට තියෙන්නේ කර්මයයි. අර කර්ම වේගය ඊළඟට මතුවෙනවා වෙනත් ඒකට කර්මානුරූපව ශරීරයක් හැටියට. ඉතින් പ്രേත ලෝකය ගැන දැන් මේ පින්නතුන් දන්නවා ආපාය ගැනකොට සතර ආපාය ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඔය තිරිසන් ලෝකය දැන් පළමුවෙන්ම අපි කිව්වේ අර පළඟැටියන් ගැන මෙරුන් ගැන කිව්වාගේ ඊටත් වඩා මහමූදෙත් වනේත් සතුන් එකිනෙකා කා ගන්න හැටි එක එක සතුන්ගේ ස්වාභාවික ආහාරය හැටියට තියෙන අනිත් සතුන්. මේක දෙවියෙක් කෙනෙක් මැව්වනම් ඒ දෙවි කෙනාගේ ඇති දෙවිකමක් නැහැ. නමුත් අන්න අර කර්ම වේගානුව ඒ භවයේ සත්‍යය උපදිනවා. බුදු පියාණන් වහන්සේ මේ කාරණේ කොයිතරම් ගැඹුරින් ප්‍රකාශ කළාද කිවතොත් එක් අවස්ථාවක වදාලා මහණෙනි යම් කිසි භවයක විපාක දෙන්න කර්මයක් නැත්නම් ඒ භවය ඇති වෙන්නේ නැත. කොටින්ම දැන් සමහර ධර්ම කතාවල සඳහන් වෙනවා ඒ බ්‍රහ්මය කෙනෙක් පහළ වෙනකොට ඒකට අදාළ විමානයක් පහළ වෙලා ඉවරයි. කර්මානුරූපවම ඒකට නිසි පරිසරයක් සකස් වෙනවා විමානයක්. ශරීරයත් එහෙමයි. ඉතින් ඒ වගේම භවය කියන එක පවා. එතකොට තිරිසන් ලෝකයේ විවිධාකාරයෙන් කර්ම වේගය ගෙවා දාන සත්‍යයා කරන ඒ කර්මයන්. ඒක අපිට ඇස් වලින් පේන දෙයක්. ඊළඟට ඇතැම් කෙනෙකුට මසසට නොපෙනුනත් යටත් පිරිසෙන් තරමක් දුරට නිගමනයක් හැටියට සහේතුක නිගමනයක් හැටියට මේ ප්‍රේත ලෝක ගැනත් හිතා ගන්න පුළුවන්. ඇතැම් කෙනෙකුට ඒක දකින්නත් ලැබෙනවා අනියම් ආකාරයෙන්. දැන් නම් ඒ වශීකරණ මෝහනී ද්‍රාවටපත් කිරීම ආදී කතාන්තර වලනොත් යම් යම් ප්‍රමාණයට එළි වෙනවා. භූත ආත්ම, ප්‍රේත ආත්ම, බොහෝ විට දුක් විඳින ඉතාම සියුම් ශරීර ඇති ආත්මයන් අන්න ප්‍රේත ලෝකේ. ඒක මනුෂ්‍ය ලෝකෙම ආශ්‍රය කරගෙනයි තියෙන්නේ. සමහර විට තනිකර ඇට සැකිලි මහා දුක් විඳින තත්ත්වය. ඒ ප්‍රේත ලෝක ගැන කියවෙන ධර්ම කොටස තමයි ප්‍රේතවත්තු කියලා ධර්ම ග්‍රන්ථයේ සඳහන් වෙන්නේ. ඒ සමහර විට නිවෙස් වල ඇතැම් අයට ඇල්ම ඇති කරගෙන ඒ අනුව ඒ ඇල්ම නිසා, තණ්හාව නිසා, ගිජුකම නිසා, තව නොයෙකුත් පංචශීලයට අදාළ පාප කර්ම නිසා ප්‍රේතාත්මවල උපදිලා භයානක දුක්ඛම් කටළු විඳින හැටි. ඇතැම් විට ඒ ප්‍රේතින්ගේ ශරීරය පිළිබඳවත් සඳහන් වෙනවා සූචි මුඛ කියලා. උගුර ඉඳිකටුව වගේ විශාල බඩක් තියෙනවා. මේ විශාල බඩ පෝෂණය කරන්න ඕනේ ඉඳිකටුව වගේ උගුරෙන් ආහාර. ඊනාට ඒ ආහාර සොයන්න ගිහිල්ලත් ආහාර ලැබෙන්නේ නැහැ. අසුචි සමහර විට ආහාර සොයාගෙන යනකොට ආහාර වෙනුවට ඒක අසුචි බවට පරිවර්තනය වෙනවා. වතුර සොයාගෙන ගංගාවල් ළඟට යනකොට ඒක ලේ ගඟක්. එක්කෝ එක හිඳින ඔන්න ඔය විදිහට ඉතින් දුක් ආන්දෝනා කියාගෙන ආපහු එනවා. මේ අතට දුවනවා, මේ අතට දුවනවා. ඔය විදිහට ප්‍රේත ලෝකයේ විඳින දුක අනන්තයි කියලා ඒ ධර්මයේ සඳහන් වෙනවා. ඒ වාට නිදර්ශන ඉඳ හිටලා මේ පින්නතුන්ට වෙනෝයිකුත් ඔය භූත ආවේශ ආදී වශයෙන් ඒවා ඇතුලින් තරමක් දුරට අනුමාන වශයෙන්වත් හිතා ගන්න පුළුවන් මට්ටමක් මේ ප්‍රේත ලෝක ගැන තියෙනවා. අර තිරිසන් ලෝකය ගැන කිය පැහැදිලිව මේක තරමක් දුරට. ඒ වගේම තමයි යක්ෂ ලෝකය, අසුර ලෝකය කියන එක. එතකොට තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය, අසුර ලෝකය. අසුර ලෝකය කියලා කියන්නේ යක්ෂයින්, යක්ෂයින් රාක්ෂසින් කියලා කියන්නේ ඒ රෞද්‍ර ගතිය ඇති සත්වයින්. ඔවුනුත් ඒ සැප විඳිනව නෙවෙයි, ඒ දීර්ඝ කාලයක් ඒ තත්ත්වවල සිටිනවා. අර මනුෂ්‍ය ලෝකයේ එහෙම කරපු ක්‍රූර කම්බල ඒ සංසාර පුරුද්දම අනුව එකිනෙකා කා ගන්නවා. කා ගන්නවත් එක්කම ආයිත් හැදෙනවා ඒ ශරීරය. ආයිත් කා ගන්නවා අනන්ත අප්‍රමාණ වාරවල. අපිට මේක කියනකොට මහා පුදුම හිතෙනවා. නමුත් මේ ධාතුන් හතර ආශ්‍රයෙන් එක සිද්ධ වෙන දෙයක්. තීත යෝගීන්ට පෙනුණා. ඒ අභිඥාලාභින්ට මේ කාරණා පේනවා. ඉතින් ඒ හිතා ගන්නත් බැරි පුදුම විදියට අර කර්ම වේගානුව සත්‍යය මැවෙනවා. මේ විඥානයේ තියෙන කර්ම ශක්තියින් අනුව රූප මැවෙනවා. ඊළඟට ඒ දුක විඳිනවා. දුක විඳලා ඒකට අදාළ දුක විඳින තුරු ජීවිතේ පවතිනවා. දැන් ඔය මේ පින්නතුන්ට උනත් සමහර විට රෝහල් වල පවා ඒක ඒකාන්ත සාධකයක් නුනා. දැන් අපිට දකින්න ලැබෙනවා දොස්තරලත් බලාපොරොත්තු මේ ලෙඩා මැරෙයි කියලා. මැරෙන්නේ නැහැ. ජීවත් වෙන්නෙත් නැහැ, මැරෙන්නෙත් නැහැ. දුක විඳිනවා, විඳවනවා. අපිට ඒකට කියන්නේ විඳවනවා. අන්න ඒ වගේ ධර්මතාවක් ඔය ප්‍රේත ලෝක, යක්ෂ ලෝක ආදී ඒ කර්මය ඉවර වෙන තුරු බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා යම් කර්මය විපාක නොදී ගෙවෙන්නේ නැහැ කියලා. කරන ලද කර්මය කිසිසේ විපාක නොදී ගෙවෙන්නේ නැහැ කියලා. විපාක දෙන ආකාරය තමයි තින් දෙන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒක විපාක දෙන්න කලින් එහෙම නැත්නම් කර්මය කරලා ඒක සම්පූර්ණයෙන් පැසෙන්න කලින් යම් යම් ප්‍රතිකර්ම කළා ඒකේ බලය අඩු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අහෝසි කරන්න පුළුවන්. නමුත් අර කලින් කියාපු ඒකාන්ත වශයෙන් විපාක දෙන, අනිවාර්ය වශයෙන් විපාක දෙන ඇතැම් ආර්යෝපවාදී කර්ම වැනි බරපතල කර්ම, ආනන්තරීය කර්ම, ඒවාට කාටවත් පිළියම් කරන්න බෑ. කිසි කෙනෙකුට පිළියම් කරන්න බැරි තරම් බරපතල කර්මක් තිබෙනවා. ආනන්තරීය කර්ම කියලා කියන. එතකොට එහෙම නැති කර්ම සමහර විට Taman ඒක අපි මේ නිතර නිරන්තරයෙන් මතක් කරලා දෙන්නේ. ඒ වගේම බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ හැමතැනම තියෙන අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න කුසල් කරන්න කියන එක. එතකොට මේ කෙනෙක් බය කරන්න කියන දෙයක් නෙවෙයි මේ බුදු පියාණන් වහන්සේ මේ ලෝක තත්ත්වයයි ප්‍රකාශ කරන්නේ. මේ ලෝකයේ තුල තිබෙනවා අපි විශ්වාස කරනවා නම් දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ගැන ඒ සුරංගනා කතාවල් කියලා අහක දාන්න නැතුව දිව්‍ය විමාන පහළ වෙනවා. මේ විදිහට බ්‍රහ්මයන් ඇවිල්ලා මේ බුදු පියාණන් වහන්සේට වන්දනා කළා. ඒ අර කුසල් ශක්තියින් තුලිනුයි ඒ තත්ත්ව ලැබුවේ. එහෙමනම් අර කුසල් වලට විපාකයක් කියනෝ නේවා කොහෙද විඳින්නේ? එතම් කෙනෙක් කියන්න පුළුවන් මේ ලෝකෙ විතරේ කියලා. නමුත් ඊට වඩා බරපතල අන්දමින් බුද්ධ ඥානිනුත් අභිඥාලාභීන් දුටු කාරණා අනුවත් අන්න අර කියාපු විදිහට ප්‍රේත ලෝක, යක්ෂ ලෝක, අන්තිම වශයෙන් නිරය. බරපතලම තමයි නිරය. ඒ නිරයේ ඔය කියාපු විදිහට ඒ නිරිසතා දැඩි පීඩන විඳිනවා. නමුත් ජීවිතය රැකෙනවා. ජීවිතයේ ඒ කර්ම වේදනාවල් දුක් වේදනාවල් වලින් ඒ කර්මය ගෙවෙන තාක් ඒවා විඳිනවා. ඔන්න ඔය තත්වයයි මේ සංසාරය තුල. සංසාර බය කියලා කියන්නේ දැන් සංසාර සංවේග වස්තු අතරත් අපාය භය කියන එක එකක්. ජාතිය, ජරා, ව්‍යාධි, ඊළඟට මරණය, ඊළඟට අපාය භය. ඇත්ත වශයෙන් බෞද්ධයා වුණේ කාරණා හිතට දාගන්න ඕන මේ සංසාරයේ භයානකත්වය ගැන. මේ විදිහේ තත්ත්වවලටත් අපිට මුහුණ පාන්න වෙනවා. දැන් කවුරුත් අහලා තියෙනවා මුගලන් මහරහතන් වහන්සේ අරතනං අභිඥාලාභී තත්ත්වයක් ලැබුවත් අතීතේ මව්පියන් මැරූ අකුසලයෙන් අවීචි නිරේ දීර්ඝ කාලයක් කල්ප ගණන් පැසුණු බව. ඒ වගේම තවත් නොයෙකුත් කථාන්තර තියෙනවා පාප කර්මය අනුව කල්ප ගණන් හිතාගන්නත් බැරි තරම් දීර්ඝ කාලයක්. ඒකයි බුදු පියාණන් වහන්සේ උපමාවක්වත් දෙන්න බෑ කියලා කිව්වේ. ඉතින් මෙන්න මේ අපි කර්මය ගැන කල්පනා කරලා බලනවා නම් මේ සංසාරයේ භයානකත්වය තිබෙන්නේ අපි මේ චේතනා ශක්තිය තුලින් හරියාකාරම කියදුවේ නැත්නම් අර අකුසල් පැත්තට යමුනොත් ඒ හැම මොහොතක් අපි ඒ ඇති කරගන්න කර්මය ඊළඟට කොච්චර කාලයක් විපාක දෙනවද කියලා අපිට කියන්න බෑ. ඒ තරම් භයානකයි. ඇතැම් විට උපමාවකින් කියනවා නම් වේගයෙන් දුවන වාහනයක සුක්කානම අතර දුන්නා වගේ අපිට මේ හිතක් පහළ වෙලා තියෙන්නේ. හිත කියන එක තියෙන්නේ මේක අපි හරියට යදුවොත් හිතත් හා සම්බන්ධව තිබෙන ඉන්ද්‍රියයන් මේවා හරියාකාරයේ යදුවොත් අපට පුළුවන් අන්නර සුගති ගාමි සුගති තත්ත්ව ඒ වගේම යම් අවස්ථාවක නිවනට ලං වෙන ශක්තිය නැති කරගන්න. නමුත් මේවා අර පංචශීලයක් කඩලා අනිකුත් ඒ ශීලාදී ගුණධර්ම ගැන නොතකා තමන්ගේ ලෝභ ද්වේෂ මෝහ කියන ඒ කෙලෙස් මුල් වලට යටවෙලා ක්‍රියා කළොත් ඒ වායේ විපාක ප්‍රතිආපුස්ථානවල තිරිසන් ලෝකවල പ്രേත ලෝකවල අසුර ලෝකවල අපාය එනිරේ ඒ වායේ විඳින්ට වෙනවා. ඕකයි බුදු පියාණන් වහන්සේ මේ සංසාරයේ භයානකත්වය දැක්වි කර්ම චක්‍රය කරකැවිගෙන කරකැවිගෙන යනවා. ඒ කර්ම චක්‍රය පසේ බුදු රහතන් වහන්සේලාට යම් යම් ආකාරයට විපාක දෙනවා. ඒ ධර්ම කතාවලින් කොතිකුත් දැන් අර මුගලන් මහරහතන් වහන්සේ පිළිබඳ කතාව ප්‍රකටයි. අපට හිතා ගන්න තියෙන්නේ දැන් බුදුරජාන් වහන්සේගේ ඒ බුද්ධ ශක්තිය තුලින් යම් කිසි අප්‍රාතිහාර්යාත්මක විදියට අර දේවදත්ත තෙරුන් පෙරළූ ගල තවත් ගල් ඉදිරිපත් වෙලා වැළකුණා කියලා කියනවා. ඒ වුණත් එයින් පතුරක් ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගේ පාදේ කැපුණේ. අන්න අර කර්මයේ ටිකක් හරි ඉතුරු නැ සීල හරි ඒක විපාකය දෙන ස්වභාවයක් මේ කර්මයේ තිබෙනවා. විතරම් බරපතලයි කර්මය. ඒකට ඒ වගේ බුදු රහතුන්ටත් විපාක දෙනවා නම් කර්ම. අප ගැන කවර කතාවද කියලා හිතන්න තියෙන්නේ. ඉතින් මේ හැම එකක් තුලින්ම අපි මේවා සාමාන්‍ය කථාන්තර හැටියට ඉවත් කිරීම හේවයි කතා රසයේ විඳීමවත් නෙවෙයි. ඇත්ත වශයෙන් රසයක් විඳින දෙයක් නෑ නිරය කතාවේ. දිවි ලෝක පිළිබඳ කතාවල් නම් කවුරුත් ආසාවෙන් අහුම්කම් දෙනවා. ඒවා සමහර විට විශ්වාස කරනවා පමණක් නෙවෙයි ඒ ප්‍රාර්ථනාව මුල් තැන තියාගෙන පින්දහම් කරනවා. නමුත් අර පාප කර්ම කරනකොට මේ අපායවල ගැන බොහෝ දෙනාට හිතෙන්නේවත් නෑ. ඒකෝ මේවා hina වෙනවා, මේවා හාසයට ලක් කරනවා, ඔය කිව්වට ඕවා කොහොමද වෙන්නේ කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ මේ ලෝක මේ විශ්වයේ තිබෙන තත්ත්වයයි ප්‍රකාශ කළේ. මේ විදිය පුදුම දේවල් තිබෙනවා. මේ විදිය පුදුම ස්ථාන තිබෙන කර්ම විපාක දෙන. එතකොට මේ හැම එකක් තුලින් අපි කල්පනා කරගන්න ඕනේ අපට ඕන කරන්නේ අන්න අර සංසාර භය ඇති කරගන්න. ඒ සංසාර භය තුලින් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ කර්ම චක්‍රයෙන් මිදෙන ආකාරය. කර්ම චක්‍රයෙන් මිදෙනවා කියලා කිව්වේ අර ඒවයි විපාක. ඇතැම් මේවා මේ රහත් වුණත් බුදු වුණත් තිබෙනවද බව ඇත්ත. නමුත් අර මේ සිත තුල තිබෙන කර්ම ශක්තියින් වියලවන ක්‍රමයක් බුදු පියාණන් වහන්සේලා ඉදිරිපත් කළ ලෝකයට. මොකද මේ කර්මය කියලා කියන්නේ අර සක්කාය දිට්ඨියත් එක්ක මම මාගේ කියන හැඟීමත් එක්ක යන චිත්ත ශක්තියක් මේක. ඒකයි අවිජ්ජාපච්චය සංඛාරා කියලා. ඔන්න අපි දැන් ධර්මයේ ගැඹුරු පැත්තට හැරෙනවා නම් අවිද්‍යාව නිසායි මේ සංස්කාර රැස් වෙන්නේ. ඒ අවිද්‍යාව කියන එක තුල තිබෙන්නේ අන්න අර මමත්වයයි. මම මාගේ කියන හැඟීම. ඒක නිසා තත්වය ලෝභයත්, ද්වේෂයත්, මෝහයත් කියන ඒ කාරණා මුල් කරගෙන යම් යම් ක්‍රියාදාම් වලට පෙළඹෙනවා. සිතින්, වචනෙන්, කයින්. ඒ ක්‍රියාදාම් වල අනිවාර්ය වශයෙන් ඒවා සම්බන්ධ වෙලා තිබෙනවා විපාකත් එක්ක. ඒක යම් කිසි ජනනය කරනවා යම් කිසි ශක්තියක්. ඒ විශ්වයට ලබා දෙනවා වගේ හැරියට. ඒ ශක්තිය විපාක නොදී ඉවර වෙන්නේ නැහැ. ඒ විපාක දීම් වශයෙන් එතන පටන් ගත්තු ඒ සත්වයාගේ ඒ විඥානය යම් තැනක යනවා නම් ඒකට අනුරූපව ඊළඟට නාම රූපයක් පහළ වෙනවා. ඒක අනුව ඒ විඳින ලබා දෙන. ඔන්න ඔය විදිය තත්ත්වයක් තිබෙනවා. එතකොට බුදු පියාණන් වහන්සේ පහදලා දුන්නා මේකෙ මිදීමට නම් අර කියාපු මමත්වය එහෙම නැත්නම් ආත්ම සංඥාව දුරු කරන්න ඕන. ඒක ඉවත් වෙනකොට මේ ලෝකේ ක්‍රියාවලිය ක්‍රියාදාමයක් හැටියටම දකිනවා. එතෙන්දී උපේක්ෂාවයි එතෙන්දී උපකාර වෙන්නේ. උපේක්ෂාවෙන් දකිනවා ලෝක తත්වය. දැන් අපේ මමය මාගේ කියලා ඒ හැඟීම නිසා තමයි ලෝභය හෝ ද්වේෂය හෝ ඒ නිසාම ඇතිවන තම මෝහය. ඒ අනුව සිත කය වචනේ අපි යොදන්නේ. නමුත් මේ හැම එකක්ම හේතු ප්‍රත්‍ය සමූහයකින් සිදුවන දේවල් කියලා දුටුවොත් ඒක අනුව උපේක්ෂාව ඇති කරගන්න පුළුවන් මදහත් බව. ඒක ගැඹුරින් ඇති කරගන්න අවස්ථාවල තමයි ඔය ධර්මයේ දැක්වෙන්නේ. අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගිහිල්ලා මේ ප්‍රතිත්සමුප්පාද ධර්මතාව, ප්‍රතිත්සමුප්පාදයේ පිළිබඳේ ධර්මතාව හේතු කාරණා රාශියක් නිසායි මේක ඇති වුනේ කියලා ඊනාට ඒ කර්මපටල ඇවිල්ලෙන් හිතම ඇත් කරගන්නවා. දැන් බොහෝ විට තියෙන්නේ බුදු පියාණන් වහන්සේ දක්වන මේ හැම සත්‍යාම දීර්ඝ කාලයක් සංසාරේ යනකොට මේ විඥානීය රැස්වලා තියෙන කර්ම බීජ රාශියක් සංසාර පුරුදු වශයෙන් ඒ කර්මයන් ක්‍රෑෂ් කරගෙන තිබෙනවා. ඒකට අනුරූපවමයි අපේ ක්‍රියාකලාපය ඒකට සෑහෙන ප්‍රතිකර්ම නොගත්තොත් ක්‍රියාත්මක වෙන්න බලන්නේ. නමුත් මේ හැම අවස්ථාවකදීම නුවණින් කල්පනා කරලා බුදු පියාණන් වහන්සේ වදාළ ආකාරයට පාලනයක් කරගන්න සිද්ධ වෙනවා. ඒක පළවෙනි පියවර තමයි ශීලය කියලා කියන්නේ. ශීලය තුලින් කරන්නේ දැන් අර යම් කෙනෙක් සතුන් මැරීම ආදියට හුරුවල ඒකට නැඹුරු වුණු සංසාරික පැවැත්මක් ඇති වාවනම් පහසුවෙන්ම වගේ සතුන් මැරීමට නියු වෙනවා. නමුත් ඒක කර්මයටම ඉඩ දෙන්නේ නැතුව එතෙන්දී නුවණ පාවිච්චි කරලා බුදු පියාණන් වහන්සේ දෙන ඒ ධර්මය අන්න ඒකයි අපි කියන්නේ අර කර්ම චක්‍රය බිඳින්න ධර්ම චක්‍රය උපකාර කරගන්නවා කියලා. මිනිස්යාගේ සිතේ තිබෙන නුවණ කියලා විශේෂ ශක්තියක් තියෙන ප්‍රඥාව කියලා කියන්නේ ඒකයි. මේ ප්‍රඥාවේ බීජය අපේ මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන නුවණින් මෙනෙහි කිරීම කියන කාරණය තුල තිබෙනවා. ඒකට විශේෂයෙන්ම යෝගාවචර පින්වතුන් කල්පනා කරන්න ඕන ලෝක සත්වයා සංසාරයේ දුකටපත් වෙන සත්වයා අයෝනිසෝ මනසිකාරය කියලා කියන වැරදි මෙනෙහි කිරීමේ යෙදිලා ඉන්නේ. නමුත් අපි ඒක බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ආකාරයට නිසියාකාර මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නිසියාකාර හරි මෙනෙහි කිරීම. ඒ පැත්ත අරෝ ගත්තොත් අන්න එතෙන්දී අපේ ක්‍රියාදාමයන් වෙනස් කරන්න පුළුවන්. හිතවිලි හිතවිලි පාලනය කර ගැනීම, වචනය පාලනය කර ගැනීම, ක්‍රියාවන් පාලනය කර ගැනීම. ඒ තුලින් තමයි ක්‍රමක්‍රමයෙන් අර දුගති මාර්ගයෙන් මිදිලා ඊළඟට යම්කිසි ඉඩවරයක් සලසා ගන්නවා තමන්ගේ හිත සංසුන් කර ගැනීමට. ඊළඟට එතන ඉඳලා තියෙන්නේ විදර්ශනාත්මක වශයෙන් මේ යෝගේ යථා තත්ත්වය දකිනවා. මේ හැම එකක්ම දැන් අර උපේක්ෂාව තුලින් මේ හැම එකක්ම කර්ම වේගයක විපාකයක් හැටියට දකිනවා. ඒ විපාකයට තවත් එකතු කරන්න යන්නේ නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් අනිත් ඇයටයි දොස් කියන්නේ. නමුත් මේ තුලත කර්ම වේග අපට පේන්නේ නැහැ. ඒ කර්ම වේග තුලින් බාහිර දේවල් පමණක් නෙවෙයි මිනිසෙයින් පවා ක්‍රියාත්මක වෙනවා. එතෙන් විට තමන්ට තමන්ගේ මරණය සිදු කරන ඝාතකයා ආයුධයක් වගේ වෙලා තියෙනවා. ඒ තමන්ට ආයුධයක් වගේ. දැන් මෙතෙන්දිත් අර අශ්වයා කුලප්පු වීම අර ඒක තුලින් කර්මය ක්‍රියාත්මක වුණා. කොයි විදිහට ඇතැම් අය කුලප්පු වෙනවා අපේම කර්මවලින්. ඒ කුලප්පු වීම තුලින් ඊළඟට ඒකට අපි දක්වන ප්‍රතික්‍රියාවෙන් තම සමහර විට කර්මපටල ඇවිල්ල දිගට යනවා. ඕකයි ඇතුළත පැටල ඇවිල්ලා පිටත පැටල ඇවිල්ලා කියලා ඔය පැටල ඇවිලි දෙක අන්තිමට ගැට ගැහෙනවා. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ දක්වනවා මේක මේ කර්ම වේද ගෙවි යාමක් කියලා. ඒ ගෙවි යාම ඒකට හිත යොදලා ඒකට එකතු කරන්නේ නැතුව තවත් අලුතෙන් එකතු කරගන්නේ නැතුව උපේක්ෂාවට හරවනවා. ඒ විදිහට තමයි ක්‍රමක්‍රමයෙන් මේ සංසාරයෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපත්තිය තුලින්. අර කියා බරපතල කර්ම වේග වලට අසු වෙන්නේ නැතුව මේ හැම දෙයක්ම ධර්මතාවක් හැටියට දකිනවා. ඒ ධර්මතාවයේ සිට පවත්වගෙන ඊළඟට චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ මේ හැම එකක්ම දුකක්ය. මේ දුකට හේතුව තමයි මේ තණ්හාව. මේ දුකට හේතුව කියලා කියන්නේ අන්න අර තණ්හාව නිසා තමයි ඇලුම් හෝ ගැටුම් හෝ පවතින්නේ ලෝකයා තුළ. මමය මාගේ කියලා මමය කියලා ගත්ත දෘෂ්ටිය තුළ ඊළඟට ඒක එකම යන එක තමයි මාගේ කියන එක. එතකොට ඒ දෙකෙන් නිසා ඇති වෙන පැන නගින ප්‍රශ්න රාශිය තමයි බුදු පියාණන් වහන්සේ ශික්ෂාපද තුලින් ඒවා මර්ධනය කරන්න උත්සාහ කරන්නේ. සතුන් මැරීම, හොරකම් කිරීම, කාම මිත්‍යාචාරය, බොරු කීම ආදී දේවල් වලට සත්‍යය යොමු වෙන්නේ අර කියාපු කෙලෙස් මුල්, ලෝභ, ද්වේෂ, මෝහ කියන කෙලෙස් මුල් සත්‍යය තුල තිබෙන නිසා. ඒවායින් කර්ම පටලැවිලි වලට තව තවත් දිගට ගිහිල්ලා කවදාවත් මේක ලියා ගන්න බැරි වෙනවා. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ වායේදී උපේක්ෂාවෙන් යුක්තව ඒවා ගෙවියන්ට සලස්වනවා. අලුත් කර්ම රැස් කරන්නේ නැහැ. ඒ වෙනුවට මේක දකිනවා යම්කිසි ක්‍රියාවලියක් පමණයි, ක්‍රියාදාමයක් පමණයි. ඒක එතන එතනම සංසිඳවා ගැනීම. ඒ සංසිඳීම කරා යාම තමයි මෙතන නිවන කියලා කියන්නේ. ඒකට යම් අවස්ථාවක අර කියාපු මමිය මාගේ කියන ග්‍රහණය, දැඩි ග්‍රහණය අවස්ථා ඉවත් කළා නම් ඒකම ඒ වගකීමත් ඉවත් කළා වෙනවා. කර්මයක් කිරීම කියලා කියන්නේ යම්කිසි වගකීමක් බාර ගැනීමක්. ඒකට තමයි උපාදානය කියලා කියන්නේ අල්ලා ගැනීම. අල්ලාගත්තු තැනම තමයි එතන උපාදානය නිසා කරන කර්මයේ වගකීමක් Tamanටම එනවා. ඒක නිසා තමයි මේ කර්මයේ එතන කර්මයක් එක්කම විපාකය බැඳිලා තියෙනවා කියලා කියන්නේ. ඒක පැසෙනවා යම් අවස්ථාවක. ඒ පැසෙනවා සමහර විට කල්ප ගණන් යනවා ඒක විවස්සේ පැසෙන්න. ඒ තාක් අර සත්වයා නිරේ දුක් විඳිනවා වගේ ඒ වින්දන රාශියකට ගොදුරු වෙනවා. මොන ඔය සංසාර තත්වය තේරුම් අරගෙන තමයි බුදු පියාණන් වහන්සේ අපිට පෙන්වුවේ මේ සංසාරයෙන් මිදෙන ආකාරය. මේක මා පුදුම විදියෙ අන්තෝ ජටා බහි ජටා කියන වගේ ඇතුළතත් ගැට පිටතත් ගැට මේ ගැට ගොඩක්. නමුත් මේකේ මිදෙන ආකාරයත් බුදු පියාණන් වහන්සේ දැක්වුවා. අන්න අර සීලයේ පිහිටලා සමාධිය වඩලා ප්‍රඥාව දියුණු කර ගැනීමෙන් මේක යථා තත්ත්වයේ යථාභූත වශයෙන් එතන තියෙන තනිකර දුක් ගොඩක් පමණයි. නමුත් මේක ඇත්ත වශයෙන් මෙතන ආත්මයක් කියලා ගන්න දෙයක් නැහැ. ආත්මයක් කියලා වෙන් කර ගන්න දෙයක් නැහැ. මෙතන හේතු ප්‍රත්‍ය රාශියක් විතරයි. යම්කිසි ක්‍රියාවලියක් තියෙනවා ඒකේ ප්‍රතිඵල ඊළඟට තියෙනවා ඒකත් අනුව. ඒ තත්ත්වයේ දැකලා හිත උපේක්ෂාවට ගැනීමෙන් තමයි මේ විමුක්තිය ලබා ගන්න පුළුවන් වන්නේ. ඔතේ ඒකේ රහසයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තියෙන්නේ සම්‍යක් දෘෂ්ටිය වශයෙන්. සාමාන්‍ය මට්ටමින් ගත්තොත් අර දසවස්තුක සම්‍යක් දෘෂ්ටිය කියලා කියන ඒ කුසලයට අකුසල් පැත්තෙන් ඉවත් වෙලා එහෙම නැත්නම් පව් පැත්තට හිත යන්න නොදී කුසලෙහි සිත රඳවා ගැනීමෙන් දුගතියට යන දොර වහනා. ඊළඟට සුගති තත්ත්වය තුල යම්කිසි සැනසෙල්ලක් සහනයක් Tamanට ලැබෙනවා ධර්මයට හිත යොදන්න. ඒ විදිහට එතනොත් නවතින්නේ නැතුව ඊළඟට බුදු පියාණන් වහන්සේ වදාලා අර ගැඹුරින්ම වදාළ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා කියන යථා තත්ත්වය පිළිබිඹු කරන චතුරාර්ය සත්‍යයෙන් දකිනවා දුක පිළිබඳ දැන් යම් ක්‍රියාවලියක් දුකෙන් කෙලවර වෙනවා කියලා නොදැනීමම තමයි එතන අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම කියලා අපි තෝරනවා. ඒකේ අදහස මොකක්ද? යම් නොදැනීමක් නිසා දුක් රැස් කරගන්නව නම් ඒක තමයි අවිද්‍යාව. ඒකට දැනීම පහළ වුණු අවස්ථාවේ අර දුක් ඇති කරන ක්‍රියාදාමය එතනින්ම ඉවර වෙනවා. ඒකයි ඒ ක්‍රියාදාමයට ආරම්භය තමයි සංස්කාර නමින් හඳුන්වන්නේ. අවිද්‍යාව නිසා ආත්ම කියන සංඥාවගත්තු ක්‍රියාවලියක් ක්‍රියාදාමයක් ආරම්භ වෙනවා. එතන ඉඳලා තමයි ඊළඟට අන්තිමට ඒක කෙලවර උපාදානස්කන්ධය කියලා පංච උපාදානස්කන්ධ නමින් හඳුන්වන එකතු කරගත්තු රූප ගොඩක්, එකතු කරගත්තු වේදනා ගොඩක්, සංඥා ගොඩක්, සංස්කාර ගොඩක්, විඥාන ගොඩක් කියලා අපි මේ පංච උපාදානස්කන්ධයක් කියලා කියන සත්‍යයක් හැටියට සලකන මේ ගොඩවල් පහක් ඇති වෙනවා. ඒක දුකක් බව බුදු පියාණන් වහන්සේ දක්වනවා. ඒ වගේ කෘතු වෙන දුකක්. ඒ වෙනකොට බුදු පියාණන් වහන්සේ දක්වනවා මේක දීල දාන හැටි. දීල දාන්නේ මේ යථා තත්ත්වය දැකීමෙන්. නොදැකීමෙන් නොදැනීම නිසා මේවා ගොඩ ගසා ගන්නව නම් අල්ලා ගන්නව නම් ඒවා දැනීම නිසා අතහැරීමටයි වෙලෙමින්නේ. අතහැරුම තන දැන් යම කිසි වගකීමකින් වගකීමත් එක්කම නම් ඒකේ ප්‍රතිඵලය විපාකය ඒ වගකීම අතහැරී අවස්ථාවේදී ඒ නිදහස් වෙනවා. ඒ විදිහේ දෙයක් මෙතන තිබෙන්නේ. එතකොට අවසාන වශයෙන් මේ පංච පාදානස්කන්ධේ මමේ මාගේ කියලා ගන්නේ නැතුව මේ හැම එකක්ම හේතු ප්‍රත්‍ය නිසා මේ රූපස්කන්ධේ පවතින්නේ. ඒක භික්ෂුන් වහන්සේ නමක් බුදු පියාණන් වහන්සේගෙන් ඇහුව භාග්‍යතුන් වහන්සේ මේ මොකක්ද මේ රූපයට හේතුව ප්‍රත්‍ය මේ හේතුවට මේ රූපය ඇති වෙන්න හේතුව බුදු පියාණන් වහන්සේ වදාළා ධාතු හතරයි මේකට හේතුව. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් මේ රූපය ඇති වෙලා තියෙන්නේ. ඔන්න සරල උත්තරේ. අහනවා මේ වේදනාවට හේතුව මොකද්ද? හේතුව ප්‍රත්‍ය. වේදනාවට හේතුව ස්පර්ශයයි. සංඥාවට හේතුව මොකද්ද? සංඥාවට හේතුවක් ස්පර්ශයයි. සංස්කාරවලට හේතුව මොකද්ද? සංස්කාරවලටත් හේතුව ස්පර්ශයයි. විඥාණයට හේතුව මොකද්ද? ඒක ටිකක් ගැඹුරු දෙයක්. විඥාණයට හේතුව නම් නාම රූපයයි. ඒක ඔය යෝගාවචර පින්නතුන් සමහර විට අහලා ඇති. බුදු පියාණන් මහන්සේ දක්වනවා මේ ලෝකයා ග්‍රාහක සම්බන්ධය කියලා කියන වගේ ආත්මයක් සහ ආත්මයට අයිති දෙයක් අල්ලගන්න කෙනෙක් සහ අල්ලගන්න දෙයක් කියනවා කියන මේ ප්‍රඥාන්තිය තුලයි ඉන්නේ. අන්න එතකොට මේ විඥාණයට ගොදුරු වෙන දේ තමයි නාම රූපය කියලා කියන්නේ. නාමයක් රූපයක්. එතකොට රූපය කියන එක හැදිලා තින්නේ අර ධාතු හතරෙන්. නාමය කියන එක තින්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මේ ධර්මහත් පහයි. ඔය විදිහට ගත්තාම අර මෙතන මේ එක්තරා ද්වේතාවක් දෙකක් තුල යන කටනක් දෙකක් කරගෙන මේ ඇති කරගත්තු මහා පටලැවිල්ලක් මෙතන තියෙන්නේ. ඒක බුදු පියාණන් වහන්සේ යථා තත්ත්වෙ පෙන්වු කරන තියෙනවා. මේ විඥාණයට හේතුව මේ නාම රූපය. ඒකට මේ අවබෝධය තුලින් අන්තිමට මේ හැම එකක්ම වේදනාවක් ඇති වුණා. ඒකට හේතුව අහවලා නෙමෙයි ස්පර්ශය. සංඥාවට ස්පර්ශය. සංස්කාරවලට ස්පර්ශය හේතුව. ඒක මෙහි ඇතුළෙම දැක්කා. අන්න යෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අනිත් එක්කෙනාගේ තුලයි. අනිත් පැත්තෙන් උයක බලන්නේ. අර මුවාට වතුර පෙන්වනා වගේ. මෙතෙන්දි පෙනෙනවා මේක ඔක්කොම ඇතුළෙමයි තියෙන්නේ. රූපය මේ ධාතු හතර නිසා. අන්න ඒ විදිහේ ආකල්පයක්, ඒ විදිහේ අවබෝධයක් තුලින් තමයි යම්කිසි අවස්ථාවක මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ ගැටලුව තමන්ට විසඳ ගන්න පුළුවන් වෙන්නේ. ඒකට මාර්ගයයි භාවනා මාර්ගය, මානසිකාර්ය, යෝනිසෝ මානසිකාර්ය. දැන් එතකොට මේ පින්න තුන ශීලයේ සමාදන් වීම තුලින් කය වචන හික්මාගෙන යම් කිසි නිෂ්කලංක පරිසරයක් ඇති කරගත්ත සිත සමාධිමත් කරගන්න. ඒ පරිසරය තුල සිත ඒකාග්‍ර කරගත්තොත් ඒ විසිරණ ස්වභාව ඉවත් කරලා නීවරණයන්ගෙන හිත ඉවත් කරලා මෑත් කරලා සිතේ ශක්තිය උරගා බලලා සම්පූර්ණයෙන්ම ඒකේ අරමුණක සිත රඳවා ගන්න පුළුවන් ශක්තිය ඇති කරගත්තොත් ඒ ශක්තිය තමයි උපකාර කරගෙන මේ බාහිරව තිබෙන දෙයක් නෙවෙයි තමන්ගේ මේ පංච උපාදානස්කන්ධය තුලම තිබෙන ක්‍රියාවලිය රූපය වේදනාව සංඥාව සංස්කාර විඥාන කියලා මේ ස්කන්ධ පහේ යථා තත්ත්වය අවබෝධ කරගන්න පුළුවන්. මේ රූපය කියලා කියන්නේ මම මාගේ කියලා මේ සරසගෙන හිටියක් ධාතු හතර විතරයි මෙතන තියෙන්නේ. වේදනාව කියලා කියන්නේ මේක අනිත්‍යයට සම්බන්ධක ඒවා ඒ බාහිර මෙමත් කෙසේ වෙතත් මේක ස්පර්ශය තුලයි ස්පර්ශෙනුයි කිය අස්පර්ශයයි ස්පර්ශයයි වේදනාවට ඊටාම සමීප ප්‍රත්‍ය හේතුව. සංඥාවටත් එහෙම ස්පර්ශය. ඔන්න විදිහට නුවණින් මේක දකින්න පුළුවන් අවස්ථාවේදී තමයි අර කියාපු මාර්ගඵල අවබෝධය තුළින් යම් අවස්ථාවක මේ සියලු සංසාර දුකින් මිදලා උතුම් මම මහ නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් වන්නේ. එතකොට මෙහෙම එකක් තුලින්ම අපි බලාපොරොත්තු වෙන්නේ සංසාර සතර ගැන කලකිරීම නැති කෙනාට නිවනක් බලාපොරොත්තු වෙන්න බෑ. නිවනක් සත්න් සංසාරියක් තියාගෙන නිවනක් ලබා ගන්න බෑ. සංසාරය ගැන කලකිරීම ඇති වෙන්න උපකාර වෙන කර්මය ගැන විශේෂයෙන්ම ඔය පාප කර්ම වල විපාක දෙන ආකාරය ගැන හිතනකොට කෙනෙකුට සංසාර භය ඇති වෙනවා. ඒකමයි ඒකට සංවේග වස්තු කියලා කියන්නේ. ඉතින් ඒ පෙනෙන මනුෂ්‍ය ලෝකයේ පෙනෙන දුක ගැන හිතලා සීමාවකටපත් වෙන්නේ නැතුව අන්න අර කියාපු බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ආශ්‍රයෙන් තවත් තැන් තියෙනවා මේ කර්මය විපාක පැසන කියලා එහෙම තේරුම් අරගෙන ඒ බඳු තැන්වලට ගියොත් කොයි විදිහේ තත්ත්වයක් අපිට ඇති වේද කියලා ඒ බය ඇති කරගෙන තමයි මේ භයානක සංසාරයෙන් මිදෙන්න ඕනේ. එතකොට මේ අද දවසේ රැක්ක ප්‍රතිපත්තිය තුලින් රැක්ක සීලය තුලින් කළ භාවනා තුලින් මේ ධර්ම ශ්‍රවණය තුලින් මේ පින්වතුන්ට යම් ශක්තියක් යම් සංවේගයක් ඇති වුණා නම් මේ සංසාර දුක කෙලවර කළ උතුම් මම මහ නිවනින් සැනසෙන්න ඒකට උපකාර වෙන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියයන් දිනු කරගෙන යම් කිසි අවස්ථාවක ඒවා උපනිශ්‍රය කරගෙන මේ පින්වතුන්ට මේ ජීවිතයේදීම කල්යාණ මිත්‍ර ආශ්‍රය පිහිට කරගෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග බලපති වේ දෙන උතුම් මම මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට ශක්තිය බලය ලැබේවා. ඒ වගේම මේ ධර්ම දේශනා මමයේ ධර්ම ශ්‍රවණයේ කුසලය මේ අවීචයේ සිට අපිනිටා දක්වා වූ අපගේ නැහිතවතුන්ට ඇතුළු යම් තා අක්සත්වය මේ පින් අනුමෝදන් වෙන බලාපොරොත්තු වෙනනම් ඒ හැම කෙනෙක්ම විපින් අනුමෝදන් වී ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මම මහ නිවන් සාක්ෂාත් කරගනිමින් දක්වා කියලා ප්‍රාර්ථනා කරමි. මේ ගාථා කියන්නේ හිතාවතා චම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන් අපසම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සදා දුක්ඛප්පත්තා ච නින්දුක්ඛා භයප්පත්තා ච නිබ්බයා ශෝකප්පත්තා ච නිසෝකා හොන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තා ච නින්දුක්ඛා භයප්පත්තා ච නිබ්බයා ශෝකප්පත්තා ච නිසෝකා හොන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තා ච නින්දුක්ඛා භයප්පත්තා ච නිබ්බයා සෝකප්පත්තා ජිනිසෝකා හුන්තු සබ්බේ විපාණිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සමාගමෝතු යාව නිබ්බාණපත්ත්‍ය සම්බීතියෝ විවජ්ජන්තු සම්පරෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාං භාවේන සදා සොච්චි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොච්චි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොච්චි භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායිනෝ
Chattaro dhamma vaddhanti ayuvanno sukham balam ayura rogya sampatti sagga sampatti nimicche atho nibbana sampatti minate samijjatu.
පින්වතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්මදානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.